ඒසිය අලවත්වල මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
මුලසුන ඔබ නගර මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආරම්භක එහෙම නැත්නම් IMF සාකච්ඡාව වෙන හැමදාටම වඩා අද මේ වෙනකොට රට තුලත් විශේෂයෙන්ම 16 වතාවක් අපි ජාත්‍යන්තර මුල් ආරමුදලට ගිහිල්ලා තියෙනවා. නමුත් මෙවර මේ 17 වෙනි වතාව විශාල ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ විවාද, ඒ වගේම මේක පළවෙනි වතාවට තමයි මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රට පහුගිය වසර දෙක ඇතුළත විශේෂයෙන්ම 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිය බලයට පත් වුණාට පස්සේ ගත්ත යම් යම් තීන්දුව తీරන නිසා, විශේෂයෙන්ම වැරදි තීන්දුව తీරන නිසා අපේ රට බංකොලොත් භාවයට පත් වුණා කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. විශේෂයෙන්ම අපි මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මුළු ණය ප්‍රමාණය බිලියන 83. එතකොට ඒකේ විදේශ ණය තියෙනවා බිලියන 43ක්, ඒ වගේම දේශීය ණය තියෙනවා බිලියන 40ක් ඇමරිකානු ඩොලර්. ඉතින් අපේ රටට ඔරොත්තු දෙන්නේ නැති ණය ප්‍රමාණයක් තියෙන අවස්ථාවක රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වෙලා අපේ රටේ ආදායම් මාර්ග ගණනාවක් අහිමි කරගත්තා. බදු කප්පාදුව තුලින් අපේ ගණනය කළ තියෙන විදිහට මුදල් අමාත්‍යාංශය, ඒ වගේම මහ බැංකුව 2020 වසරේදී අපිට රුපියල් බිලියන 600ක් විතර පාඩුවක් සිද්ධ වුණා. විශාල ණයක් ගෙවන්න ඉන්න රටක් හැටියට මේ වසරකට මේ ලබා දුන්න මේ බදු කප්පාදුව නිසා අපි ශ්‍රේණිගත කිරීම වලින් පල්ලට ඇවිල්ලා අපි ඉතාමත් අසරණ තැනකට මේ රටපත් වුණා. ඒක එතරම් නැවතුනේ නෑ වැරදි කළමනාකාරීත්වය, එහෙම නැත්නම් වැරදි තීන්දුව తీරන නිසා තවත් හානිකර තත්ත්වයන් ගණනාවක් රටේ ඇති වුණා. ගොවි ජනතාවට විශේෂයෙන්ම අපේ රටේ රසායනික පොර තහනම් කිරීමට ගත්ත තීන්දුව උඩ විශාල හානියක් වගේම අසහනකාරී තත්ත්වයක් ගොවි ජනතාව තුලත්, ඒ වගේම අනිකුත් වගා සියල්ලගෙමත් ඇති වෙලා තියෙනවා. ඒ තීන්දුව తీර ගැනීම නිසා තමයි අපේ රටේ පළවෙනි වතාවට ජනාධිපතිවරයාට පත් කරගත්ත 69 ලක්ෂකින් පත් කරගත්ත ජනාධිපතිවරයාට තනතුර හැර දාලා ජනතාව පළවා හැරී. ඒ තත්ත්වය අපි මේ ඉස්සෙල්ලා අත්විඳලා නැහැ. ඒ වගේම තමයි දැන් මේ රට බංකොලොත් වීම තුල රටේ ජනතාව තමන්ගේ තියෙන වත්කම අද තුනෙන් එකක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුපියල් 35000ක 40000කට ගත්ත බාණ්ඩ මිලදී ගන්න අද රුපියල් ලක්ෂයක් තුන්ගුණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒතර මේ තත්ත්වය තුල අප රට ජීවත් වෙන ලක්ෂ 220ක් 22ක් ජනතාවට විශාල අසාධාරණයක්, විශාල වශයෙන් පීඩාකාරී තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය ඇති කරන්න මේ අපිට මේ ගොඩක් ඉක්මනට අමතක වෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඇතිකරන කටයුතු කරපු රාජපක්ෂ පවුල් පාලනේ, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම මේ රජයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඒ වගේම එදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම පීබී ජයසුන්දර. දැන් මේ කණ්ඩායම තමයි මේ තීන්දුව తీරන අරගෙන, මේ වැරදි තීන්දුව අරගෙන මේ රට මේ අවාසනාවන්ත තැනකට රටේ ලක්ෂ 222ක් ජනතාව අත්විඳින මේ අවාසනාවන්ත තත්ත්වය ඇති කළ දුන්නේ. ඉතින් ඒ නිසා අද ඒ අයට මොකද්ද ලැබිලා තියෙන දඬුවම? රටේ ජනතාව දුක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය ඇති කරන්න, ක්ෂණිකව මේ තත්ත්වය ඇති කරන්න කටයුතු කරමු. දීර්ඝ කාලයක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි අපිට බිලියන 83ක් දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 83ක් දක්වා ණය රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වය දැන දැන අපිව මේ රටේ ජනතාව මේ තැනට දාපු අයට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි දැන් ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල. ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල අපි යන්නේ 17 වතාවට 16 වතාවක් අපි ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි 2015 ඉඳලා 2020 වෙනකන් අපි මුල්්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් ගත වෙලා හිටියා. ගොටාබේ රාජපක්ෂ ජනාධිපතිරයා බලයට පත් වුණාම මේ අවසාන කාර්තුව 2019-20 දක්වා තිබුණ එකෙන් අයින් වුණා. එතකොට ඒ තත්ත්වය තුළ අපි දිගින් දිගටම කිව්වා මේ රටේ ආර්ථික තත්ත්වය මේ යන තත්ත්වයත් එක්ක අපේ විපක්ෂ නායකතුමත් ඒ වගේම අපේ සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් සියලු දෙනාම කිව්වා 2020 මේ තත්ත්වය මැඩපවත්ව ගන්න අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුයි කියලා. අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ අද මේ කතා කර ගොඩක් දෙනෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක අද මේවට අත උස්සන්න මේවට කතා කරන්න ඉදිරිපත් වෙලා ඉන්න ගොඩක් දෙනෙක් එදා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කියනකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා මේවා සමනය කරගෙන මේ ණය ප්‍රතිවිරුද්ධ කරගන්න වැඩසටහනකට එහෙම නැත්නම් මේ தત્ත්වයේ මගහරින්න අවශ්‍ය පියවර ගන්න කියනකොට මෙතන ඉඳලා කෑ ගැහුවා ආණ්ඩු පක්ෂය ඉඳලා. අද අපිට පේනවා ඒ අයම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ කරුණු වෙනත් ආකාරයෙන් අද කතා කරනවා. ඉතින් අද ජනාධිපතිතුමා මෙතන එතුමාගේ කතාව ප්‍රකාශ කිරීමේදී කිව්වා විපක්ෂයක් හැටියට අපි ඔක්කොමලා එකතු වෙලා අපි මේ රට ගොඩ ගන්න වැඩසටහනට සහාය දෙන්න ඕනි කියලා. අපි පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමා පැහැදිලිව කිව්වා අපි ලෑස්තියි. අපි විපක්ෂයක් හැටියට කෝකව රටේ ජනතාව වැටලා තියෙන අමාරු තත්ත්වය තුළ ඒ එතනින් ජනතාව ගොඩ ගන්න රට ගොඩ ගන්න තැනට අපි සහාය දෙන්න ඕනම වෙලාවක ලෑස්තියි. ඒ නිසා තමයි අපි නොයෙකුත් අවස්ථාවල මේ පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම අපි විශේෂයෙන් කතා කරනවා නම් 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන වෙලාවේ ඒකේ අපි සියල්ලටම විශේෂයෙන් අපි බලාපොරොත්තු වන ආකාරයෙන්ම නැතත් යම් තාක් දුරකට ප්‍රගතිශීලී තත්ත්වයක් ඇති වුණු නිසා ඒ සඳහා අපි සහාය ලබා දුන්නා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජනාධිපතිතුමා අපි ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න කියලා කතා කරනකොට ආදර්ශයෙන් අපිට ඒ කාරණා ඉස්ස කරන්න කියන එක තමයි පැහැදිලිව කියන්නේ විපක්ෂ නායකතුමත් කිව්වේ ඒකයි. දැන් බලන්න මේ පාර්ලිමේන්තුව තුල දැන් මුදල් කාරක සභාව කියන්නේ විපක්ෂයට ඒ සභාපතිත්වය මේ පාර්ලිමේන්තුව තුල නීති රීති වලින්ම හිමිකම තියෙනවා. දැන් විපක්ෂයට අපේ හර්ෂ සිල්වා මැතිතුමා මේක ඉතාමත් හොඳින් ඉස්සරහට කරගෙන ගියා. නමුත් දැන් මේ වෙනකොට ඒ සභාපතිකම එතුමාට අහිමි කරලා තාවකාලික සභාපතිතුමාට පත් කරමින් ඉස්සරහට යනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කටයුත්තදී මේ ආකාරයෙන් වැඩ කරන්නේ නැතුව විශේෂයෙන්ම අපි කියනවා ආදර්ශමත්ව මුලින්ම අපිට මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට ලබා දීලා ඒ ආදර්ශය ඔප්පු කරලා වැඩ කරන්න කියලා අපි ආණ්ඩුවට ඉස්සල්ලාම කියන්න කැමැතියි. ඉතින් ඒ වගේම තමයි අද මේ තත්ත්වය උදා වෙනකොට අපි දැක්කා මේ ඩොලර් හිඟකම නිසා අපේ රටට එදිනෙදා ජීවිතය ගත කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තිබුණා. අපි දැක්කා තෙල් නැවක් එනකන් සති ගණන් මාස ගණන් සමහර වෙලාවට ඒ නැවට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගෙවන්න බැරුව අපිට කල් ගත කරන්න සිද්ධ වුණා. ඒ නිසා තෙල් පෝලිම් මේ මෙවැනි තත්ත්වයක් දුර ජනතාව විශාල පීඩාකාරී තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ අපි පැහැදිලිව කියනවා අපිට ඩොලර් හොයන මාර්ග විශේෂයෙන්ම අපිට විදේශ විනිමය එන ප්‍රධාන මාර්ගයක් තමයි අපේ රැකියා කරන විදේශ රැකියා කරන අපේම සහෝදර සහෝදරයන්ගෙන් එන ප්‍රේෂණ
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඔව් බොහොම ස්තුතියි. ඒ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරගන්න. දැන් මේ වෙනකොට අපි සතුට වෙනවා එක අතකින් මාසයකට එන ප්‍රමාණය ඩොලර් මිලියන 500 දක්වා විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් පෞගේ කාලසිය පෞගේ වසරේදී අපි දැක්ක මේක 200ටත් පල්ලෙහාට වැස්සා. මේක 200ටත් පල්ලෙහාට වැස්සා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් මේවා අපි වැඩි කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් 2018 අපිට ඩොලර් බිලියන 4.3ක් විතර ලැබුණා. අපි ඒවා අපි සතුට වෙන එක පැත්තකින් ඒවා යම්ම් ආකාරයෙන් පොඩ්ඩක් ඉහළට අවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපනයනේ අපේ නිෂ්පාදනය අපි වැඩි කරගන්න ඕනේ. දැන් ඩොලර් බිලියන 13ක් විතර අපිට ලැබෙනවා මේ තත්ත්වය තුළ. ඉතින් ඒක තව වැඩි කරගෙන විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට රටේ රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඉදිරියේදී ඒක තවත් භයානක තත්ත්වයකට එන්න පුළුවන්. එතකොට ඒක විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අද කඩා වැටලා තියෙනවා. ඉදිකින් ශේෂයේ සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙනවා. එහෙමනම් රජයේ වැඩපිළිවෙල මොකද්ද? මේවා ඉස්සරහට ගෙනියන්න. මේවා පවත්වාගෙන යන්න. දැන් ඒවයි රැකියා අහිමි වෙච්ච ගාන ඉන්න ලක්ෂ ගණනාවක්. ඒව නැවත ප්‍රකෘති තත්ත්වයට අරගෙන ඒවට සහන ලබා දීලා ඒවායේ රැකියා කරපු අයට දැන් රැකියා අහිමිලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි නිෂ්පාදනය කඩාවැටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සමහර දැන් මේ වෙනකොට යම් යම් භාණ්ඩ වලට අපනායන සීමා ගණනාවක් දාලා තියෙනවා. ඉතින් අපි කැමැති රජයට මතක් කරන්න දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා මේ දාලා තියෙන සීමාවන් ඉවත් කරලා ඒවට සහන ලබා දීලා ඒවා හොයලා බලලා විශේෂයෙන්ම ලක්ෂ ගණනාවක් කර්මාන්තයට කඩාවැටලා තියෙනවා. එම ඒවා නැවත ආරම්භ කරලා කොයි ආකාරයෙන්ද රැකියා ස්ථාපිත කරනවා වගේම රටට ආදායම් විශේෂයෙන් විදේශ විනිමය අපිට ලැබෙන අපනයන කර්මාන්තයට කඩාවැටලා තියෙනවා. දැන් ඇඟලුම් ශේෂය පවා අද විශාල වශයෙන් හානි ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රට මේ තත්ත්වයෙන් ගොඩ ගන්න නම් අපි මේවා සඳහා විසඳුම් ලබා දෙන වැඩ පිළිවෙලකට අපි යන්න ඕනේ. ඒ නිසා අපි නොයෙකුත් ආකාරයෙන් කතා කරාට මදි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන අපි මුලින්ම කතා කරේ විපක්ෂයක් හැටියට. අපි අද ඇතිලා තියෙන මේ තත්ත්වය තුළ ඒ දාලා තියෙන කොන්දේසිත් එක වැළුවාම අද රටේ ජනතාවට පීඩාකාරී ආකාරයෙන් කරුණු ගණනාවක් ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම දේශීය ණය ප්‍රතිරූපගත කිරීම තුළ ඒවා ගැන මුලින් කතා කරලා නැතුව දැන් අද තමයි ඒ ඉස්සරහට අවිලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඉස්සරහට අවිලා තියෙන්නේ ඒ සම්බන්ධයේ කරුණු කාරණා ගණනාවක් අපිට ගැටළු සහගත තත්ත්වයන් තියෙන නිසා අපි පැහැදිලිවම කියනවා අපි විපක්ෂයක් හැටියට අපි රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් අපි පෙළේ හිටිනවා. අපි කොයි වෙලාවකවත් අපි දේශපාලන වශයෙන් කුහකව වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක මතක් කරමින් වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමීට ඉස්සුදු අන්දමින් මා වචන සල්පය අවසන් කරනවා.
ගරු රෝහණ දිසානායක ඇමතිතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමිය, මිනිත්තු 15ක් තියෙනවා.
ඒකෙන් මිනිත්තුවක් අයින් වෙලා තියෙනවා.
ඔව් කමන්නෑ. මගේ කාලය මම අනවශ්‍ය ලෙස වියදම් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ, සූදානම් වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම සතුටු වෙනවා. මූලස්සනේ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පිළිබඳව සාකච්ඡා කරන මේ සභාවේ සාකච්ඡා කරන මේ වෙලාවේ විශේෂයෙන් මේ රටේ පළාත් 9ක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 341ක් තියෙනවා. ග්‍රාම සේවසම් 14222ක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 16000ක් පමණ ලක්ෂ 16ක් සිටිනවා. මේ වගේ තියෙන රාමුවක් තුළ තමයි අපි අද ජාත්‍යන්තර මූල්‍ය ණය අරමුදලේ ණය 17 වතාවට අපි අයදුම් කළා. අපිට ඒක සාර්ථක වෙන්නේ මම හිතන්නේ මේ රටේ ඉතිහාසය දිහා බලපුවාම 1948 අපි මේ රට බාර ගන්නකොට නිදහස ලැබනකොට අපේ අධ්‍යාපන තත්ත්වය ආසියාකරේ නම් ජපානයට පල්ලෙහාන් ජපානයත් එක්ක සමානම සිටියා. සෞඛ්‍ය තත්ත්වයෙන් අපි ඉතාම හොඳින් හිටියා. ඒ වගේම ආර්ථිකයෙන් අපි බොහොම ශක්තිමත් හිටියා. විශේෂයෙන් එහෙම හිටපු රටක් 1965 වෙනකොට අපිට මතකයි ලී ක්වන් යූ සිංගප්පූරුවේ එවකට අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා කිව්වේ එහෙම ඇතුළට ගිහිල්ලා එතනට ගිහිල්ලා එතුමා ඡන්දෙ ඉල්ලන වෙලාවේ මට බලය ලැබුණොත් මම සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරනවා කියලා. පසු කාලිනව ඊට පස්සේ එතුමා 1990 ගණන් වල ලංකාවට ආපු වෙලාවේ එතුමාට දකින්න ලැබුණේ ලංකාව සිංගප්පූර බවට පත් වෙලා තිබුණා. හැබැයි සිංගප්පූරව ලංකාව බවට පත් වෙලා තිබුණා 1990 ගණන් වල. අපි කොරියාව ගැන බලනකොට අපි කිව්වේ ලංකාවේ තියෙන පැල්පත් දිහා බලලා අපි ඒක හැඳින්වුවේ කොරියාව කියලා. එහෙම තත්ත්වක තමයි අපි එදා හිටියේ. ඒ නිසා පසුගිය ඉතිහාසය දිහා බලපුවාම බොහෝ අය උත්සාහ කරා මේක 2016 බලයට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් වෙච්ච මහා බරපතල වැරැද්දක් ලෙස. හැබැයි මම මේලා මතක් කරන්න ඕනේ 48න් පස්සේ නිදහසෙන් පස්සේ අපේ රටේ ආණ්ඩු ගණනාවක් බිහි වුණා. ඒ ආණ්ඩුවලදී මං හිතන්නේ නොයෙක් අවස්ථාවලදී ජනප්‍රිය තීන්දුව ජනප්‍රියයි කියන තීන්දුව අරගන්න නිසගිය නිසා තමයි අපේ රට මේ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වුණේ. විශේෂයෙන් අද දවසේ මේ IMF ණය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ ඒ දක්ෂතාවයේ හැකියාව නිසා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතුමා ජනප්‍රිය තීන්දුව නොගෙනමින් මේ මුදල් නිසි ලෙස රිසි ලෙස මේ රටේ සංවර්ධනය සඳහා වැය කිරීමට කටයුතු කිරීම මම හිතන්නේ ඒ සඳහා විශාල හේතුවක් වෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ජනප්‍රිය තීන්දුව කියලා මම හඳුන්වන්නේ මුල් අස්සේ මන්ත්‍රීතුමියනි, සභාපතිතුමියනි, අපි පාන් රුපියල් 350ට දෙනකොට පාන් රුපියල් 350ට ලැබිය යුතු අයට පමණක් නෙමෙයි කෝටිපතියන්ටත් ඒ පාන් රාත්තල දුන්නේ අපි රුපියල් 350ට. අපි පොහොර නොමිලේ දෙනකොට පොහොර ලැබිය යුතු අයට පමණක් නෙමෙයි නොමිලේ මිලියන ප්‍රතියන්ට, ඒ වගේම බොහෝ ඉඩම් තියෙන අයට වතු හිමියන්ට ඒ පොහොර නොමිලේ ලබා දුන්නා. මම හිතන්නේ ඒ නිසා අපේ රටේ යම් යම් තීරණ තීන්දුව ගන්න වෙලාවේදී ඒවා වඩාත් සක්‍රීය නොවීම නිසායි, ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි එකක් නැතුව ඒ කටයුතු කරන්න සිද්ධ වුණ නිසා මම හිතන්නේ අපි යම් ආකාරයක ගැටලුවකට පත් වෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් 1956 වීරකැටියේ මහවිද්‍යාලය, ඒ වගේ මේ රටේ ඈත දුසුකර ගම්මානවල විද්‍යාල, මම හිතන අපේ දෙමව්පියෝ වඩාත් හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළා, ඉංග්‍රීසි ලිපියක් ලියන්න, ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්කම මම දොළොවත් අපේ මන්ත්‍රීතුමා කතා කළා ඉංග්‍රීසි භාෂාව ගැන. මම හිතනවා ඒ ඉංග්‍රීසි භාෂාව අපි අතරම නිසා යම් ආකාරයක අපේ රට අධ්‍යාපනයෙන් මන්දගාමී තත්වයකට පත් වුණා. ඒ නිසා අද දවසේ මම දැක්ක පසුගිය දවසකත් අපි මේ සභාවේදී අපි දුන්නා නීති විභාගය සිංහලෙන් සහ දමිළෙන් භාෂාවෙන් ලියන්න කියලා අපි එදත් අපි ඡන්දය දුන්නා. හැබැයි යථාර්ථය එහෙම කළත් අපි එදා යථාර්ථය එහෙම නොවේ. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් අපි මේ රටේ වැඩි දියුණු කර ගැනීම සඳහා අද දවසේ අපි කටයුතු කළ යුතු වෙනවා. මම හිතන්නේ ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපේ දොළොවත් මන්ත්‍රීතුමා ඒ ගැන කතා කළා. ඒකට එක හේතුවක් තියෙනවා. මාතරේ දිස්ත්‍රික්කයේ අපේ විද්‍යාලයක ඒ කාලයේදී වැඩ 8ක් තිබුණේ ඕලෙවල් විභාගයට. ඒකෙන් ඉංග්‍රීසි භාෂාවට D එකක් කරගෙන සමත් වුණ ශිෂ්‍යයා, අනිත් වැඩ 4ම F හම්බුණ ශිෂ්‍යයා, ඔහුට සමත් වෙන්න විදිහක් නැතුව ඒ ශිෂ්‍යයා පසු කාලීනව ලංකාවේ ඉතා වැදගත් කෙනෙක් බවට පත් වුණා. මම හිතන්නේ ඒකෙන් අපිට තේරෙන්නේ ඉංග්‍රීසි භාෂාව මේ රටේ කොයිතරම්නම් ඉදිරියට යාම සඳහා ඉවහල් වුණාද කියලා. අදත් මේ සභාවේදීත් මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇවිල්ලා කතා කරන මන්ත්‍රීතුමාලට, අමාත්‍යතුමාලට ඒ ඉස්සරහට යන ඒ අවස්ථාවක් තියෙනවා කියන එක අපි දකිනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ගැන බලපුවහම අද අපිට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. ලක්ෂාතරක පමණ තොරතුරු තාක්ෂණයෙන් අපි ඉස්සරහට යන්න බලමු. ලංකාව ගැන දූපතක්, සුන්දර රමණීය දූපතක්. මේ රටේ IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, ඉන්ෆර්මේෂන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි, ICT ඉන්ෆර්මේෂන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි, තොරතුරු සන්නිවේදන තාක්ෂණය අපි දිනු කරමේ වගකීම අපිට තියෙනවා. ඒ නිසා ජනප්‍රිය තීන්දුව නිසා පහුගිය කාලේදී අපේ රට එක නායකයෙකුට අපි දොස් කියන්න හොඳ නැහැ. පහුගිය කාලේ ඉතිහාසය පුරා මේ පාර්ලිමේන්තුවේ හිටපු අපිත් මේවට වගකීම යුතුයි. වගකීම අපිට බාර ගන්න තරම් අපි ඍජුව කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අපි නිවැරදි ඒ ඇත්ත තත්ත්වය අපි දකින්න ඕනේ කියන එක තමයි මම මේ සභාවේදී මේ වෙලාවේ කල්පනා කරන්න. හාල් දෙනකොට, පොහොර ලබා දෙනකොට, පාන් ලබා දෙනකොට අපි මේ ජනප්‍රිය තීන්දුව වලින් යම් ආකාරයක අපේ රට වැටෙන්න සිද්ධ වුණා කියන එක මම කල්පනා කරනවා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව IMF කියනවා ප්‍රතිව්‍යුහගත කරනේ කරන්න කියලා. මම හිතන්නේ සේවක සංඛ්‍යාව අපි දැක්ක ඉතිහාසයේ පුරාම සමහර වෙලට මේක මම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට දොස් කියනවා නෙමෙයි. හැබැයි වරායට දානකොට විශාල ප්‍රමාණයක් එක ආසනයකින් වරායට දාපු අවස්ථාවල් අපි දැක්කා. මම කවුද කියලා කියන්නේ නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට දානකොට එහෙම දැක්කා. සෞඛ්‍ය අංශවල එහෙම යනකොට දානකොට අපි දැක්කා. හැබැයි ඒව නිසා මම හිතන්නේ අද විශාල ප්‍රමාණයක් ඒ ආයතන වැඩි වෙලා තියෙනවා. හැබැයි කිසිම සේවාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා අපේ වැටීමට හේතුණයි කියලා, සිදුණයි කියලා මම කල්පනා කරනවා. ගරු මුල් අසනේ මන්ත්‍රීතුමියනි, රේගුවේ අද වෙනකොට 20,000ක් පමණ රේගු විභාග ඉදිරිපත් වෙනවා. හැබැයි 80 දෙනෙක් පමණයි තමයි තෝරලා ගන්නෙ. ඉතින් මම හිතන්නේ ඒවා අපිට ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයේ ඉස්සෙල්ලා ලංකාවට 9-12,000ක් පමණ අවුරුද්දකට ආවා. ඒ 9 වලින් ලංකාවෙන් වෙනත් වරායවලට, ඉන්දියාවට, සිංගප්පූරුවට හරවලා යපු 9-10,000ක් පමණ, තවත් 9-1,200ක් අපිට ආනයන බණ්ඩගෙනාව ආනයන කරන දේවල් අපේ රටට තව 800ක් අපි අපනයන කරා. ඒ කියන්නේ නැව් 400ක් අපි ආනයන කරනවට වඩා අපනයන කරනවට වඩා අපි ආනයන කරන තත්ත්වෙට පත් වුණා. ඉතින් මම හිතනවා මේ පිළිබඳව බලපුවාම ලංකාවේ ගම්බද ජනතාව 70%ක වගේ ප්‍රදේශයක ජීවත් වෙනවා. මේ 70% දිහා බලපුවාම ඔවුන් ගෙවතුත් එක්ක ජීවත් වෙන්නේ. අපි අපේ ගෙවත්ත හරියට පාවිච්චි කරනවා, අපේ ගෙවත්ත ජාතික නිෂ්පාදනයට උපයෝගී කරගන්නවා නම් මම හිතන්නේ මේ නැව් ගේන ප්‍රමාණය 1000 නැව් 800 අපිට තවත් යම් ආකාරයක 1200 අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. අපේ ජාතික නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ඒක බොහොම හේතු වෙනවායි කියන එකත් මම මේ වෙලාවේ කල්පනා කරනවා. අපේ රටේ ගම්මාන දිනවා 40,000ක් විතර, ඒ වගේම වැව් 33,000ක් පමණ තියෙනවා. අපි මේවා ඔක්කොම රටේ ජාතික සංවර්ධනය සඳහා නිෂ්පාදනය සඳහා යොදව ගන්න ඕනේ. ඒ වගේම ශේෂ්ත්‍ර නිලධාරීන් හැම ගම්මකටම සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි නිලධාරී මේ ආදි වශයෙන් ඉන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් අනිකුත් ඍජු සහ වක්‍ර ආකාරයෙන් කටයුතු කරන නිලධාරීන් සංඛ්‍යාව ගමකට 25ක් පමණ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වය අපි දිහා බලපුවම මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මම හිතන්නේ අපේ ගෙදරක් වුණත් හදන්න අපේ ගෙදරකට ඇවිල්ලා යම් කෙනෙක් අපි කියමු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා, මම මගේ ආගම විදියට නැත්නම් වෙනත් ආගමක පූජකතුමෙක් කියලා ගමට ගිහලා මම ගෙදරට ඇවිල්ලා කියනවනම් මෙන්න මේ අඩුපාඩු ගමේ ගෙදර හදාගන්න, මේවා මේ නාස්තිය අයින් කරගන්න කියලා කිව්ව වගේ මේ රටේ තියෙන මේ නාස්තිය අඩුපාඩුකම් සකස් කරගන්න IMF අපිට කියනවනම් මම හිතන්නේ ඒ පිළිබඳව පිළිපැදීම ඉතා වැදගත්. ඒ පිළිපැදීම තුළ නිවැරදි වෙන්නේ අපේ ගමේ අපේ ගෙදර තියෙන අඩුපාඩුකම් තමයි. ඒකෙන් නිවැරදි වෙන්නේ අපේ රටේ තියෙන අඩුපාඩුකම් තමයි ඒ තුලින් නිවැරදි වෙන්නේ කියනක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ රටේ 123ක් පමණ ජනතාවක් ජීවත් වෙනවා. ඒක හරියටම තනි අකුරට කියන්න මට මේ වෙලාවේ හැකියාවක් නැහැ. ඒකෙන් පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව ගියාම සමස්ත අනිකු සංඛ්‍යාව බලපුවාම 160කට 70කට වැඩි ප්‍රමාණයක්. මම හිතන්නේ හැම රාජ්‍ය සේවකයෙකුටම රාජ්‍ය සේවකෙන් 10 දෙනෙකුට එක රාජ්‍ය සේවකෙක් ඉන්න රටක් බවට පත් වෙලා තියෙන මේ ෆෝමියුලා එක දිහා බලපුවාම ලෝකේ අන් කිසි රටකට අසමාන ෆෝමියුලාවක් තමයි එතන අපි දකින්නේ. ඒ නිසා IMF එක කියනෝ නම් ඒ දේවල් පිළිබඳව ඔවුන් කියන්නට පෙර ඒ නිවැරදි කර ගැනීම අපි වගකීමක් කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන් වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හිතන්නේ මේ පිළිබඳව ඉතාම එතුමගේ පසර ගණනාවක දේශපාලන ඉතිහාසය තුළ එදා 1979 තරුණ කටයුතු 77 තරුණ කටයුතු රැකිරක්ෂා අමාත්‍යවරයා වශයෙන් පත් වෙලා අද වෙනකොට එතුමගේ තිබෙන දේශපාලන පරිණත දේශපාලනය නිසා මම හිතන්නේ මේ ජනප්‍රිය කියන තීන්දුව නොගෙන මේ IMF මුදල් ලබාගෙන මේ රට සංවර්ධනය කිරීම සඳහා යොදවීම පිළිබඳව සහ එතුමා මේ සභාවට ඇවිල්ලා විපක්ෂයටත් ආණ්ඩු පක්ෂයත් එක්ක ආරාධනා කළා මේ ගමන යන්න ආරාධනා කිරීම ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා එතුමගේ ආරාධනා කිරීමත් එක්ක අපි දකිනවා විපක්ෂයේ බොහෝ අය ඉදිරි කාලයේදී එතුමත් එක්ක එකතු වෙයි කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපි මුල් ආසනයේ කරු මන්ත්‍රීතුමියනි කිවතු කාරණයක් තියෙනවා. IMF එකෙන් ණය නොගන්න රටක් නැහැ. ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 31ක් ණයයි මේ වෙනකොට. ඩොලර් ට්‍රිලියන 31ක්. 1971කින් පස්සේ රිචඩ් නික්සන් ජනාධිපතිතුමාගේ කාලයේදී සෞදි අරාබියා සමග ඒ කාලේ ඇමරිකාව ඩොලර් තිබුණේ රත්තරන් සංචිත ප්‍රමාණයට. හැබැයි තෙල් ගනුවත් දෙනොත් එක සෞදි අරාබියේ එතුමන් ඩොලර් එක නිර්මාණය කළා. හැබැයි දැන් හෙටන් දෙනකොට තවත් ලෝකේ තවත් රටවල් ගන්නක බ්‍රික්ස් වෙන්න පුළුවන්. බ්‍රසීලය, ඉන්දියාව.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ නවත මුදල් ලේඛකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය යනවා. මම දැක්ක අදත් මම ආගෙන ආවා ඉන්දියාවටද පුළුවන් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඉන්දියන් රුපියල ලංකාවේ වියදම් කරන්න එක පිළිගත්ත ඒකකයක් වශයෙන් පවත්වාගෙන දැන් ඒ වගේ වෙනස්කම් රාශියක් මේට එනවා. ඒ නිසා උලස්නේ මන්ත්‍රීතුමියනි විශේෂයෙන් කිව යුතු කාරණයක් තියෙනවා. සිංගප්පූරුවේ ලී ක්වන් යූ චීනයේ මා ඔ සේ තුන් වැනි අය තීන්දුව ගත්තේ ඒ රටේ සංවර්ධනය වෙනුවෙන්, රටේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් අපි එක එකනා හුවා දක්වන්න උත්සාහ කළත් සමස්ත අපි සියලු දෙනා තුළින් මේ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. වත්මන් ණය ප්‍රමාණය අපි බලපුවාම ඇමරිකන් ඩොලර් බිලියන 31ක්, කොවිඩ් වලට පෙර අපිට තිබ ආදායම බිලියන 123ක් සංචාරක ව්‍යාපාරයෙන් අපිට අපි බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 7ක් පමණ ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ඒ වගේම විදේශ ප්‍රේෂණ වලින් බිලියන 8ක් විතර අපි බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් මේ ප්‍රමාණය අප අපනයන දිහා බලපුවම ඩොලර් බිලියන 12ක් විතර කොවිඩ් වසන්තයේ වසංගතයේ එනකොට එහෙම තිබුණා එහෙනම් ඩොලර් බිලියන 27ක් අපිට ආදායමක් එනවා ඉතින් ඉදිරි කාලෙත් අපි ණය ප්‍රමාණය දිහා බලපුවම අපිට මේ ණය ප්‍රමාණය මේ මුදල් සැබෑ ලෙස වියදම් කිරීමෙන් ජාතික නිෂ්පාදන සේවයන් වැඩි දියුණු කිරීමෙන් ඉදිරි අවුරුදු 7ක කාලය තුළ අපිට මේ ණයක් ගෙවලා තවත් 2030 වෙනකොට මේ රට අපි විශ්වාසයෙන් කියනවා අපි බලාපොරොත්තු වෙන විදියට හොඳ ගමනක් මේ රටට යන්න පුළුවන් කියන එක අපි මෙලම මතක් කරන්න. එසේ යන්න නම් මම හිතන්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය අපි සියලු දෙනාම අපේ පුජ්‍යලි කඩුපාඩුකම් මකාගෙන අපි ඔක්කොම එකට එකහු වෙන්න ඕනේ. එකට එකව වෙලා මේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඔබතුමිය ජීවත් වෙන රත්තර රාජ්‍ය සෙලේකම් කොට්ටාසේ මම දෙහි සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. අද අපි ඒ කොට්ටාසේ ඉන්න ජනතාව තරුණ තරුණියන් පුරුදු පුහුණුවීම් කරන්න පුහුණුගත කිරීම කරන්න ඒ වගේම විදේශ වලට යවන්න ඒ වැඩපිළිවෙලද අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මම හිතන්නේ එහෙම තුලින් තමයි දැනුම අවබෝධය ලබා දීලා ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මුලස්සනේ කරු මන්ත්‍රීතුමනි වෘත්තීය පුහුණුව මේ රටේ ඉතාම වැදගත්. ඒ වගේම අපේ මාතලේ දිස්ත්‍රික්කයකත් හැම ලෝකේ හොඳම මැණික් තිනවා. ඒ වගේම ජෙම්ස් කියන එක ග්‍රැෆයිට්, ග්‍රැනයිට්, ඉල්මනයිට්, ඩොලමයිට්, ෆේස්පා, සීක්වාර්ට්ස් වැලි මේ ආදී වශයෙන් විශාල කලි සම්පත් වෙන වැලිවඩ අපි වටිනාකම් එකතු කරලා මේවා පිටරටට යවන්න මේ අවස්ථාව උපයෝග කරගන්න පුළුවන්. ඒ වගේම අපේ අපිට තියෙන සම්පත තමයි අපේ තරුණ පිරිස. මම හිතන්නේ ඔවුන් වඩාත් දැනුමෙන් අවබෝධයෙන් සන්නද්ධ කරලා ඔවුන්ට ලැන්ග්වේජ් එක ජපානය අද ලක්ෂ ගණක් ඉල්ලා සින්නවා තරුණ තරුණියෝ. ඒ වගේම ඉස්රායිලෙන් ඉල්ලනවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවලින් ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ මේ අය වඩාත් උචිත ලෙස පුරුදු වුණ කිරීම අපේ අමාත්‍යාංශයෙන් මගින් තරුණ කටයුතු අමාත්‍යාංශයෙන් මගින් මේ වගේ කීම් අද දවසේ ඉෂ්ට වෙනවා. මේ තරුණයෝ අපිට විදේශගත කරන්න පුළුවන් නම් ඔවුන්ට අපිට පුළුවන් ඔවුන් තුලින් අපිට ඩොලර් අපිට ලබා ගන්න. ඉතින් ඒ වැඩපිළිවෙළත් මේ රජයට දෙයි ක්‍රියාත්මක වෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා මුලස්සනේ කරු මන්ත්‍රීතුමනි.
සභාපතිතුමනි. කාලය අවසන්යි.
දෙන්න පුළුවන් පරිම ගන්න එකද?
දැන් මිනිත්තු 15ක් ගිහිල්ලා ඉවරයි.
රයිට්. බොහොම ස්තුතියි. මට අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ඔබට මේ විදිහට මෙලයි පුද කරනවා.
ස්තුතියි. ඊළඟට ගරු මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා මුලස්සනේට එනවා.
චරිත හේරත් මන්ත්‍රීතුමා.
ගරු මුලස්සනාරෝඩ මන්ත්‍රීතුමනි, අද අපේ රටේ ඉතාම වැදගත් විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පවත්වන්නේ IMF සංවිධානයත් එක්ක අපේ රට මේ අවස්ථාවේදී අස්සම් කරලා තියෙන එකඟතාවය පිළිබඳව මේ රටේ ජනතාවගේ නියෝජිතයන් විදිහට පාර්ලිමේන්තුවේ කරන සාකච්ඡාව. එනිසා මම හිතන්නේ විශේෂයෙන්ම මේ සාකච්ඡාව අපි මුල් කරගන්න ඕන මේ IMF ડોකියුමන්ට් එක මතට. එහෙම නැතුව මේ රටේ සමහර කරුණු ගැන අද හුඟක් අය කතා කරා. නමුත් මම හිතන්නේ ඒක එච්චර අදාළ නැහැ. මොකද ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙන්නේ. ඇත්තටම මේක අදාර අයි අකුරු ගණනාවක ප්‍රශ්නයක්. IMF එක තියෙනවා, ඉල්ලෙජිටිමේට් ගවර්න්මන්ට් එකක් තියෙනවා, ISB බ්ලන්ඩර් එකක් තියෙනවා, අයි ස්පෙෂලිස්ට් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. ඔක්කොම මම කෙරුවයි කියලා කියන. එනිසා මේ අයි අකුරු ගොඩක් එක්ක ගැට ගැහිලා තමයි අද අපේ විවාදේ තියෙන්නේ. IMF එක ගැන කතා කරන්න වෙලා තියෙනවා, ඉල්ලෙජිටිමේට් ගවර්න්මන්ට් එකක් එක්ක. IMF එක ගැන කතා කරන්න වෙලා තියෙනවා, ISP බ්ලන්ඩර් එකක් කරපු නායකයෝ කීප දෙනෙක් රන් කරන ගවර්න්මන්ට් එකක් එක්ක. අයි අකුරෙන්ම මම ඔක්කොම කෙරුවයි කියලා අයි ස්පෙෂලිස්ට් කෙනෙක් වගේ දරු ජනාධිපතිතුමා කතා කරනවා. මේක ඇත්තටම විහිළුවක්. මේ IMF ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ගරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලට මම ගෞරවයෙන් ආරාධනා කරනවා බලන්න කියලා. එහෙම නැතුව උඩින් අපි ලොකු ප්‍රශ්නයක වැටිලා හිටියා, අපි ලොකු වලක වැටිලා හිටියා, අපේම පරණ ආණ්ඩු ඒ වලේ වැට්ටුවා. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවත් ISB බිලියනයක් විතර අරගෙන ඒ වලට අපිව තල්ලු කෙරුවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි ඒ වුණාට මේ ડોකියුමන්ට් එකයි තමුන්නාන්සලාගේ දේශපාලනය අතර ලොකු විරසකයක් තියෙනවා. ලොකු විරසකයක් තියෙනවා. ඒක අපි බලන්න අවශ්‍යයි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඉතාම පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දීර්ඝකාලීන අවුරුදු 40ක දේශපාලනයට එරෙහිව යන බරපතලම ඩොකියුමන්ට් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම තියද්දි අප්පුඩි ගහලා ඒක අනුමත කරන්න එපයි කියලා මම ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මේ වෙලාවේ ටිකක් ජනප්‍රිය නැති කතාවක් මේක. හුඟක් අය කියනෝ අපේ රට වැටුණාට පස්සේ අපිට නැගිටින්න IMF එක අවශ්‍ය වෙනවයි කියලා. අපිත් එහෙම කියනෝ. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. IMF එක හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් එක එකතු වෙලා දේශපාලනිකව ආර්ථිකව ඉස්සරහට යන එක නෙමෙයි සභාපතිතුමනි ප්‍රශ්නේ. ඒකට අපි එකඟ වෙන්නේ මොන වගේ ඩොකියුමන්ට් එකකද කියලා. IMF ඩොකියුමන්ට් එකේ මූලික වශයෙන් මේ කන්ටෙන්ට් ඇන් රීසන් ඩෙවලොප්මන්ට් කියලා අංක 1 ඉඳලා 9 වෙනකන් තියෙන කොටසෙදි පැහැදිලිවම කියනවා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමාලට මම ආරාධනා කරනවා බලන්න කියලා 2019 ගෝඨාභය රජ යටතේ බදු සහනය සහ ප්‍රතිසංස්කරණ පමාවීම ජලදාතික නිෂ්පාදනයේ 2%ක පමණ ආදායම අහිමිවීම බදු ක්‍රියාවලියෙන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් සිදුවෙච්ච නිසා ඉන්දලා මිල සූත්‍රයෙන් ඉවත් වෙච්ච නිසා මහා බැංකුව ස්වාධීන කිරීමෙන් ඉවත් වෙච්ච නිසා මේ තත්ත්වේ උණයි කියලා මේ අංක 1 ඉඳලා 9 වෙනකන් තියෙන කොටස්වල IMF ඩොකියුමන්ට් එකේ කියන්නේ ඒකට කැමැතිද ඒක හරිද කියලා තමුන්නාන්සලා අභ්‍යන්තරිකව සාකච්ඡා කරලා තමයි ඒකට එකඟ වෙන්න ඕන. ඔහේ වික්‍රමසිංහ මහත්තයාගේ IMF ඩොකියුමන්ට් එක කියලා මේකට එකඟ වෙන්නේ නැතුව ඊළඟට දෙවෙනි කාරණේ මේ IMF ඩොකියුමන්ට් එක ඇතුලේ ඒකේ අංක 11 ඉඳලා 16 වෙනකන් මම අංක පිටින්ම කියන්නේ මම කියන හැම කාරණයකටම තොරතුරු එකයි කතා කරන්නේ. ඒ නිසා අංක 1 ඉඳලා 16 දක්වා මේ පළවෙනි කොටසේ ඔබ්ජෙක්ටිව් A කියන එක ඇතුලේ ආදායම් වර්ධනය පදනම් කරගත් මූල්‍ය ශේෂ්ත්‍රයේ ඒකාබද්ධ කිරීමක් සහ සමාජ සුරක්ෂිත යාන්ත්‍රණයක් මූල්‍ය ආයතන පද්ධතියේ සහ රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණයක් යෝජනා කරලා තියෙනවා. මේක මේ ඔබ්ජෙක්ටිව් A කියන එක ඇතුලේ බරපතල කරුණු ගණනාවක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මේ ඔක්කොටම අතර ගරු සභාපතිතුමනි මේ IMF එක මෙවර ලංකාවේ IMF එක ඩොකියුමන්ට් 16ක් නැත්නම් එකඟතා 16ක් තියෙනවා. මේ කූඩුවේ ඉන්නවා ඇති මුදල් අමාත්‍යාංශයේ එහෙම නැත්නම් මහා බැංකුවේ නියෝජිතයෝ ડોક્ટર ජයසුන් ડોક્ટર සමරතුංගල වගේ දන්න කියන අය ඇති. ඒ අයගෙන් අහලා බලන්න මේ වගේ ડોකියුමන්ට් එකක් තියෙනවද අපේ අත හිර කරලා අත බැඳලා රටක් නෙමෙයි රටේ ඉන්න නායකයෝ පුංචි ළමයි වගේ කොටු කරලා තියෙන්නේ. මේක ස්ට්‍රක්චරල් බෙන්ච්මාක් කියලා වචනයක් දාලා තියෙනවා. හැම වාක්‍යයක්ම ඉවර කරලා ස්ට්‍රක්චරල් බෙන්ච්මාක් 1 2 3 4 මොනවද මේ ස්ට්‍රක්චරල් බෙන්ච්මාක් කියන්නේ? බෙන්ච්මාක් කියන්නේ අර පොඩි ළමයි අපිට ඕක කියන්න පුළුවන් අර පොඩි ළමයි ගෙදර ඇවිදිනකොට අමාරුවෙන් ඒගොල්ල එළියට යයි කියලා අපි අර පොඩි කවුළු දාලා වහනවා දොරවල් සභාපතිතුමනි. ඒ වාගේව තමයි දාලා තියෙන්නේ මේ ආණ්ඩුවේ නායකයෝ පොඩි ළමයි කරලා තියෙන්නේ. පොඩි ළමයිගේ ආණ්ඩුවකට බෙන්ච්මාක් දාලා වහලා හිර කරලා තියෙනවා. මේ මේකේ ලැන්ග්වේජ් එක බලන්න. මේකේ භාෂාව බලන්න. මේ භාෂාවෙන් ලියපු එකම IMF ડોකියුමන්ට් එකක්වත් අපේ රටේ නැහැ. මම පැහැදිලිව කියනවා. මෙහෙම භාෂාවකින් IMF ડોකියුමන්ට් අපිට කවදාකවත් ලියලා නැහැ. මේක ලියලා තියෙන්නේ අපේ රටේ නායකයෝ කියන්නේ අපේ ආණ්ඩු කියන්නේ පොඩි ළමයි කියලා හිතලා බෙන්ච්මාක් හතර පැත්තට හිර කරලා මෙහෙම කරන්න ඕනයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම අර මම කියපු ඔබ්ජෙක්ටිව් A තියෙන්නේ මොනවද? එකක් තමයි අපේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. අපේ රටේ බදු ප්‍රතිපත්තියයි ඒ කියන්නේ ටැක්ස් පොලිසි එකයි රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේෂන් රිෆෝම් ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණයයි එක්ස්පෙන්ඩිචර් රැෂනලයිසේෂන් මෙෂර්ස් ඒ කියන්නේ වියදම් පාලනය කිරීමයි කියන තුන කරන්න ඕන කියලා මේ අය කියනවා. ඒ අය කියලා ඒ කරන හැම එකකටම IMF එකේ අපේ මහා බැංකුවේ ඉන්න නියෝජිතයට වාර්තා කරන්න ඕන කියලා තමයි මේ කියලා තියෙන්නේ. මම කියනවා 2024 අයවැය මේ ආණ්ඩුවේ කිසිම මුදල් ඇමති කෙනෙකුට තනියෙන් හදන්න බෑ මේ ડોකියුමන්ට් එකත් එක්ක. 2024 අයවැය consultation with the IMF stop කියලා තමයි තියෙන්නේ. මේ රටේ ආපහු කිසිම financial document එකක් without consultation of the IMF stop
who are staying, who are working at the central bank, කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඒක තමයි මේක කියන්නේ බොහොම පැහැදිලිව. ඒ නිසා නිකන් බොරුවට අපේ රටේ ප්‍රශ්නයක් තිබුණා, අපේ ආණ්ඩුව අපේ රට ලොකු ප්‍රශ්නයකට තල්ලු කරුවා. ඔක්කොම ඇත්ත. හැබැයි එහෙම කියලා මේ මර උගුලට අපි ගැට ගැහෙන එක වැරදි. මෙතන තියෙන්නේ IMF එකෙන් උදව් ගන්න එක හරි. හැබැයි negotiation එක වැරදි. IMF එකත් එක්ක යන එක හරි. මේ එකඟතාවයේ වැරදි. මේ එකඟතාවයේ කියවපු කවුරුවත් මේකට එකඟ වෙන්නේ නැහැ. මේ එකඟතාවයේ කියවපු නැති අය තමයි කිසිම බයක් සැකක් නැතුව විසිල් ගහලා අප්පුඩි ගහලා හූ තියලා අත උස්සන්නේ මේකට. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ මේ පර්සනල් ඉන්කම් ටැක්ස් මේගොල්ලෝ බොහොම සතුටෙන් කියනවා මේ වෙනකොටත් ආණ්ඩුව ඒක කරලා තියෙන්නේ, PIT එක කරලා තියෙන්නේ. ඊළඟට 2025 දෙසැම්බර් වලට ඉස්සෙල්ලා gift and inheritance tax කියලා වෙනම අලුත් tax එකක් ගේන්න කියලා මේක එකඟ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ එකඟ වෙච්ච හැම එකටම දින දාලා තියෙන්නේ. කවදාකවත් මේක ඇත්තටම මම ඉතාම සන්තෝෂ වෙනවා. මගේ මිත්‍රයා නියෝජ්‍ය ඇමතිතුමා, අපේ මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇවිල්ලා තියෙනවා. මගේ තුමා ඉතාම පැහැදිලිව කියනවා මේ විදිහ IMF ડોකියුමන්ට් එකකට අපිට යන්න උනේ අපේ රට වැටිච්ච වල නිසා කියලා කාට හරි කියන්න පුළුවන්. හැබැයි මේක බරපතල එකඟ වීමක්. බරපතල එකඟ වීමක්. මූල්‍ය අංශේ හිටපු නිලධාරි, මේ කූඩු ඇතුලේ නිලධාරි දන්නවා මූල්‍ය අංශේ කිසිම තීරණයක් නිෂ්කලංකව නිහඬව රටක් විදිහට ගන්න පුළුවන් ස්වෛරීත්වයේ නැති වෙලා තියෙනවා මේ ડોකියුමන්ට් එක ඇතුලේ. මට මේක තව පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම අංක 14 ගරු නියෝජ්‍ය ඇමතිතුමත් ඉන්නවා. අංක 14 මහජන මුදල් කළමනාකරණය සඳහා IMF එකේ ඒකකතාවේ ඇතුලේ පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ලෝ කියලා එකක් එකඟ වෙලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ, ඒක ඩ්‍රාෆ්ට් එක හදලා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. PFM එක, මේ PFM ලෝ එක 2023 දෙසැම්බර් වල ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා මේකේ තියෙනවා. අපි එකඟ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පළවෙනි වතාවට සමහර 50 පාර්ලිමේන්තුවෙන් සම්මත කරන දවසත් එකඟ වෙලා තියෙනවා. මිත්‍ර ගරු සභාපතිතුමනි, රටක ගිවිසුම් වල පාර්ලිමේන්තුවට කැබිනට් එකට දාන දවස එකඟ වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ සම්මත කරන දවස එකඟ වෙන්න බෑ කිසිම කෙනෙකුට. අවුරුවක් දන්නේ නැහැ මේ ඔක්කොම ලේකඩ එකඟද කියලා. මේ ડોකියුමන්ට් එකේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව සම්මත කරන දවස IMF එක කියලා තියෙනවා. ඒක වැරදි. මම කියන්නේ ඒක වැරදි, ස්ට්‍රක්චරලි වැරදි. කවුරු හරි ඒකට තර්ක කරනවා නම් ඒක වැරදි. ඒකයි මේ පැහැදිලිව කියන්නේ. අපිට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස, පාර්ලිමේන්තුවේ සම්මත කරන දවස ජාත්‍යන්තර සංවිධානයක එකඟතාවයක දාන්නේ නැහැ. මේකේ දාලා දිනන. ඒකයි මම කියන්නේ. ඒ නිසා ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම 2023 දෙසැම්බර් වෙනකොට ITMFMIS system integrated treasury management information system එක හදන්න කියලා තියෙනවා. මේක ධනාත්මකව ගත්තොත් හොඳයි. හැබැයි මේකේ මොනවා ඉදිරිපත් කරනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඉන්ධන බිල සහ විදුලි බිල සම්බන්ධව අද අපේ රටේ තියෙන සංවාදයේ මේක කෙලින්ම ගැටගහලා තියෙනවා. structural benchmark 1-2 කියලා structural benchmark දෙකක් දාලා ඒක ඇතුලේ ඉන්ධන මිල සූත්‍රයට යා යුතු විදිය, ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කාරණේ ඍජුවම අරන් තියෙනවා. ඒ ඔක්කොටම එහා ගිය ලංක 16 මම නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යවගත කිරීම ගැන වැඩියෙන් කතා කරපු කෙනෙක් මම අපේ රටේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට. ඒ වගේම restructuring the balance sheet of CPC CEB ශ්‍රී ලංකන් and RDA
කාලය අවසන්
RDA ඒකේ තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති 52ක් major SOEs rehabilitation කරනවා, restructure කරනවායි කියලා මේකේ තියෙනවා. annex එකකවත් ඒ 52 නෑ. ඒ 52 මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා මේ ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ 52 ස්ටේබල් කරයි කියලා. එහෙම නැතුව අපි දන්නේ නැති ආයතන ඕන එකක් මේ 52 ඇතුළට දාන්න පුළුවන්කම තියෙනවා. අපිත් යෝජනා කරලා තියෙනවා විවිධ ආයතන. හැබැයි මේ කොයි 52ද කියලා මේක ඇනෙක්ස් එකක් නැහැ. ඒක ඉතාම පැහැදිලිව අපි මේ වෙලාවේ කියනවා. ගරු සභාපතිතුමනි, තව එක විනාඩි භාගයකින් මම නිමා කරනවා. මේ අලුත් මහා බැංකු පනත මේක ඇතුලේ අපි එකඟ වෙලා තියෙනවා. අලුත් මහා බැංකු පනත ව්‍යවස්ථාවේ 148 වගන්තියක එකට යනවද නැද්ද කියන එක සම්බන්ධව අපි පළල් සාකච්ඡාවකට යන්න අවශ්‍යයි. ඒ වගේම අවසාන වශයෙන්
විශේෂයෙන්ම මේකේ එක annex එකක් තියෙනවා annex 2 public debt sustainability analysis කියලා. මේක ඉතා පැහැදිලි කාරණයක් තියෙනවා. අපේ රට සමහර විදේශ ආණ්ඩුවක ගත්ත ණය හංගලා තිබුණා පහුගිය කාලේ. ඒක ආපහු නිවැරදි කරන්න මේ අය යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය අපි US මිලියන 900කට විකුණලා තියෙන්නේ. නමුත් අපි තාම හම්බන්තොට වරායේ ණය ගෙවනවා. ඒ ණය හංගලා තිබුණේ දැන් නැවත ඒක ස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. ඒක හොඳයි. මේ පෙබරවාරි මාසයක කරයි කියලා මේකේ තියෙනවා. ඒ වගේම මේ අවසානම කාරණේ ගරු සභාපතිතුමනි, අපි මේ ISB බ්ලන්ඩ් එකෙන් එළියට යන්න පුළුවන් කියලා කෑමර දෙද්දි ටේබල් 6 ශ්‍රී ලංකා ග්‍රොස් එක්ස්ටර්නල් ෆයිනෑන්සිං 2019-28 රීස්ට්‍රක්චරින් සිනාරියෝ එකේ 2027 මේ ණය ඉවර කරගෙන ගිහිල්ලා 2027 ෆෝකස් කරන්නේ ISB 1.5 බිලියන් නැවත ගන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේක බරපතල ප්‍රශ්නයක්. මේ කියන තරම් සුන්දර සරල එකක් නෙමෙයි. අපේ රට වැටිච්ච වලේ ඊළඟ වලට තල්ලු කරන එක මේ තුල සිදුවෙනවා. අපි නිදහස ජනතා සභාව විදියට මේකට විරුද්ධව ඡන්ද දෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්ප නිමා කරනවා.
ගරු ගුණදෙලක රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ගරු
ඇමතුමා,
මුලාසනේ ඔබන
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම චරිත හේරත් මැතිතුමා විසින් ඉදිරිපත් කරපු කාරණා එතුමා දැඩි විවේචනයක් එල්ල කරා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇත කරගත්ත එකගතා අනුව. හැබැයි ඇත්තටම ඒ විවේචනය අපි පිළිගන්න සූදානම් අතරේ ඊට විකල්ප යෝජනාව මොකක්ද කියලා අපි හෙට හෝ අනිද්දා අපිට ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද දිගින් දිගටම අපි මේ පාර්ලිමේන්තුව තුළ මේ යෝජනා සියල්ල ඉල්ලුවා. හැබැයි එතුමාගේ කතාව තුළ අන්තර්ගතය දිහා බැලුවහම විශේෂයෙන්ම මේ කරන්න යන ප්‍රතිසංස්කරණ පිළිබඳව එතුමාලගේ එකඟතාවයක් තියෙනවා නැත්තේ නැහැ. ඒ වගේම ඔබතුමා මේ ටයිම් ලයින්ස් ගැන කතා කරා. ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අහවල් දිනේ අහවල් දේ කළ යුතුයි කියලා නිශ්චය කළා නැහැ. හැබැයි මේ කාරණේ ඔබතුමාලා වරද්දගෙන තියෙන දේ තමයි මේ මුළු ලෝකෙම ශ්‍රී ලංකාව තුළ ඇතුළත් වෙලා ඉන්නව නෙවෙයි, අපි ලෝකේ තවත් එක රටක්. එයින්ද අපිට සිදුවෙනවා අපේ ණය හිමියන් සමග සාකච්ඡා කරලා ණය හිමියන්ටත් එකදව වෙන්න පුළුවන්, ණය හිමියන් අපිට සහයෝගය ලබා දෙන මේ සියල්ලට අපිට මේ එකඟතාවයක් පළ කරන්න වෙනවා. මොකද එහෙම නැත්නම් අපේ අද තියෙන බංකොලොත්භාවයෙන් අපි කොහොමද එළියට යන්නේ? එයින්ද බංකොලොත්භාවයෙන් එළියට යන්න ඕනි නම් අපි කිව්වා ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ වේදනාත්මක ප්‍රතිසංස්කරණ වෙනවා. ඒක ජනාධිපතිතුමා හෝ රජයේ ජනප්‍රියතාවයට පත්වන යෝජනා බවට පරිවර්තනය වෙන්නේ නැහැ. නමුත් දීර්ඝකාලීනව රටේ ආර්ථිකය යහපත් කිරීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් වෙනවා කියලා. ඒ හින්දා මේ අපි මේ 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 රට අද ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ වගේම ඔබතුමායි මා එකම ආණ්ඩුවේ හිටියේ චරිත මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමායි මා එකම ආණ්ඩුවේ ඉද්දී ඔබතුමාලා දේශපාලන අස්ථාවරභාවයක් ගේන්න කැරලි ගැහුවට ඔබතුමාලා රටේ ස්ථාවරභාවය වෙනුවෙන් කතා කරේ නෑනේ. එහෙනම් ඔබතුමාගේ මතයට අපි ගරු කරරෝ. ඒ මතය තුළ ඔබතුමන් කටයුතු කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඊට වඩා වගකීමක් තියෙනවා මේ වෙලාවේ රටේ පවතින තත්ත්වය දේරුම් අරගෙන ජනතාව විඳපු දුක අමතකද? ඔබතුමාලේ ජනතාව විඳපු දුකෙන් සතුටු වුණාද? අද මට ගම්ම්‍ය වෙන දේ තමයි තෙල් පොලිමේ ඉදෙද්දී විනාඩි පැය ගන්න පැය 15ක් 13ක් ලයික් කැපෙද්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නැති වෙද්දී සැපයුම් ජාලය කැඩෙද්දී රට බංකොලොත් වෙලා තියෙද්දී තමුන්නාන්සේලා අවසානයේ ඒක සතුටක් ලබන්න එපා. එහෙනම් මේ ස්ථාවරත්වයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේක මේ දේශපාලන කෝණයෙන් බලන්න එපා. දේශපාලනේ ඔබතුමාට කරන්නත් මට කරන්නත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනාටම කරන්නත් රටක්
අවශ්‍යයි.
රටක් නැතුව ආර්ථිකයක් නැතුව දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා මං හිතනවා ඔය 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 තැටිය පරණ තැටිය ගහන්න එපා. ඔය පැටිය ගහන්න වෙන්නේ රටේ ඔබතුමාලට අප්‍රසාදයක් ඇති වෙනවා. ඒ හින්දා අපි එකතු වෙලා රට ශක්තිමත් කරමු. මැතිවරණයකට ආවම අපි අපේ දේශපාලන මතය
ගොඩ දෙන රාජපක්ෂ මන්ත්‍රීතුමා අවස්ථාව. ගරුලාලෙකට යන්න එපා
මන්ත්‍රීතුමා. ඔබන ගරු මන්ත්‍රීතුමනි, මේ මගේ කාලේ නම් දෙන්න එපා,
විවාදයකට යන්න එපා. මේ
ගරු මුලාසනේ ඔබවන මන්ත්‍රීතුමනි, මේ IMF කියන මේ අකුරු තුන දැන් ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ඉතින් මේක මේ පළවෙනි වතාව නෙවෙයි, මීට ඉස්සරහත් 16 වතාවක් මේ IMF එක ගැන කතා කරා. කතා කරාට ජනතාවට මේ වාගේ IMF කියන වචනේ එච්චර පුරුදු නැහැ. මේ අපි 17 වෙනි වතාවේ තමයි මේ IMF ණය ගන්න යනකොට මේ තරම් මේ රට තුල මේ IMF එක පිළිබඳ විශාල සංවාදයක් ඇති වුණේ. ඉන්ද අපි මේ රටේ ඇති වුණු තත්ත්වේ මත ඒ වාතාවරණය මත අපි කැමැති වුණත් අකමැති වුණත් මේ IMF යන්න සිද්ධ වෙනවා. ඔය කියන මහත්තුරු තමයි ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ඉඳලා වියත්මඟ
පිටවාගෙන
වියත්මඟත් නැහැ. අර වියත්මඟ එක්කෙනෙක් දෙන්නේ
පොයින්ට් එක
My name was mentioned by honorable minister. You have to give me at least one sentences to finish this thing. It is not correct. It is not correct in this house, because he is the minister, then he has all the right, then he took the time, 3 minutes, and he answered me, but you are not giving me at least 1 second to answer him. It is not correct anyway, you keep it, but this is not correct way.
Oh, Garu Mantrimoni, apetteka pauge aandu kale hitapu, oi viyatmaga aapu e ugat budhimat pirisa, මේ වෙනකොට මං හිතන්නේ මේ පැත්තෙන් ඒ පැත්තට ගිහිල්ලා එක්කෙනෙක් දෙන්නේ තමයි ඉතුරු වෙලා ඉන්නේ. මම කියන්නේ ඒ අයට ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේවා පිළිබඳ කතා කරන්න තිබ්බා. මේ කිසි දෙයක් කතා නොකර විපක්ෂයට ගිහිල්ලා මේවා කතා කිරීම පිළිබඳව ඇත්තටම අපි කනගාටු වෙනවා. ඒ කෙසේ වෙතත් අපි කැමැති වුණත් අකමැති වුණත් දැන් IMF එකට අපිට යන්න සිදු වෙලා තියෙනවා. මොකද මේ රටේ ඔය කියන අයම තමයි ඊළඟට පෙට්‍රල් පෝලිං, ගෑස් පෝලිං, පොහොර පෝලිං, ඉන්ධන පෝලිං මේ පෝලිං තියෙනවා කියලා ආයෙත් ඔයම කෑ ගහනවා. ඒ නිසා දැන් මේ වෙලාවට හතට කොළඑලියක් පත්වෙන් තියෙන වෙලාවේ අපි IMF හැර මේ වෙලාව වෙන කළ යුතු දෙයක් නැහැ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපි 18 වෙනි වතාවටත් IMF යන්න නොදී නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අපි ඒ සඳහා මේ නිෂ්පාදන ආර්ථිකය සහිත රටක් ගොඩනගන්න විපක්ෂ අපි හැමදෙනාම එකව වෙන්න ඕන. මම දැක්ක අද උදේ වරුවේ ඉඳලා අපි විපක්ෂයේ අනිත් පක්ෂ සජබේ ඇතුළු එය ගොඩක් මේ IMF එක ගැන එච්චර විවේචනය කරේ නැහැ. මේ අපෙන් ගිය අය තමයි මේක විවේචනය කරන්නේ. ඒගොල්ලන් දන්නවා මේක ඇත්ත තත්ත්වය. ඒ නිසා අපි මේ වෙලාවේ හැටියට මේවා කඩාකප්පල් නොකර මේ රට ඉදිරියට ගෙන යන්න ඒ සියලුම විපක්ෂයේ සියලු දෙනාගේම සහය ලබා දීම මම හිතන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු උපකාරයක් හැටියටයි මම විශ්වාස කරන්නේ. අමාරුවෙන් ලබාගත්තු මේ ජයග්‍රහණ ගැන සුභවාදීව කල්පනා කරන්න කියලා මම ඒ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ IMF යන්න අපිට හේතුළු කරුණු කාරණා කවුරුත් දන්නවා. පහුගිය කාලේ වෙච්ච දේවල් බදු අඩු කිරීම, ආහාර උද්ධමනය, උද්ඝෝෂණ රැල්ලක්, විදේශ ප්‍රේෂණ අපිට ලැබුණේ නැහැ, වර්ධි ආර්ථික ප්‍රතිපත්ති, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, සංචාරක මෙරට නොපෙන්වීම, මේ වගේ කරුණු කාරණා රාශියක් බලපෑවා අපිට. ඉතින් ඒවා අපි ඒ බලපෑපු කරුණු කාරණා හොඳට අධ්‍යයනය කරලා නැවත වතාවක් රට තුල එහෙම දෙයක් වෙන්න නොදී අපි සියලු දෙනාම එක්කහවලා අපේ රටේ අනාගතය වෙනුවෙන් අපි මෙවර මේ IMF මේ යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න අපේ පක්ෂයත් අපේ රජයත් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒක මේ වෙලාවේ කළ යුතුම දෙයක්. අර ලෙඩා කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේදී ඔය කෑ ගහන අයට චුට්ටක් මතක් කරන්න ඕනි. දිළිඳු ජනතාව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. දූෂණය අවම කිරීම, බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම, ගොවි ජනතාව ආරක්ෂා කිරීම තුලින් අපිට පුළුවන් අර ඉන්දියාව වගේ කුෂ්කාර්මික රටක් හැටියට පෙරදිග ධාන්‍යාගාරය කිව්ව මේ රට නැවත ඒ තත්ත්වෙට ගේන්න පුළුවන් නම් අපි ලබන ලොකු ජයග්‍රහණයක්. දැන් මම දැක්ක ඊයේ පෙරේදා ලෝකේ වැඩිම ජනගහනය ඉන්න රට ඉන්දියාව. ඉන්දියාව බාට පත් වුණා අපේ අසල් වැසි රාජ්‍යය. ඉතින් මේ ඉන්දියාව තමයි අදටත් අපිට මේ රටේ ඇතිවෙච්චි කුකුල් පාලන යම් යම් ගැටලු ප්‍රශ්න නිසා බිත්තර අපිට මේ රටට එවන්නේ ඉන්දියාව. ඉතින් අද ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් කොච්චර ජනගහනය හිටියත් අද රටක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපි පාඩු ලබන ආයතනේ මේවා තියාගෙන පුච්චාගෙන කන්නද මම දන්නේ නැහැ. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. පෞගේ කාලේ රාජ්‍ය ආයතන හැටියට ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් කජිල් නීතිගත සංස්ථාව ගොඩක් පාඩු ලැබුවා. හැබැයි පාඩු ලබ ඒකේ බෝනස් දුන්නා. ලක්ෂ ගණන් බෝනස් දුන්න මේ පාඩු ලබන ආයතනයක් බව දැන දැනම සේවය කියන්නේ. ඉතින් අපි මේ වෙලාවේ මතක කර හිටින්නේ පාඩු ලබන ආයතන තවත් පාඩු ලබනද මේක කීප දිනක් ගියමනාවට වෙච්ච දෙයක් බව අපි හොඳට දන්නවා. මේ වාගේ රාජ්‍ය ආයතන කීපයක් තියෙනවා. Tamanda ඕන විදිහට ඒ ආයතන කරගෙන ගියපු රාජ්‍ය ආයතනත් අපි දන්නවා මේ රටේ. ඒ නිසා ඒවා තවදුරටත් පාඩු ලබන ආයතන බවට පත් නොකරගෙන ලාභයම පපණක් නොවේ පාඩු නොලබා හත ඉස්සරහට ඇදගෙන යන්න මම හිතන්නේ ඒවා ප්‍රතිව්‍යුහගත කරාට අපි අකමැති වෙන්නේ නැහැ. මොකද මේ රට තුළ ඇතිවෙලා තියෙන උද්දමනයේ සම්බන්ධව. ඒත් හැමදාමත් මේක කරන්න බෑ. මේ තුලින් අපි නැගිටින ජාතියක් හැටියට අපි ඉදිරියට අපි යන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ කෘෂි ආර්ථිකයක් සහිත රටක් හැටියට අපි ඊයේ පෙරේදා කතා කරා මේ ඍණ ප්‍රශ්නේ. දැන් ඍණ ප්‍රශ්නේ බලපුවාම මේ රටේ එළවලු භෝග 30%ක් අද මේ හිලවුන් නැතුළු දඩුලේනු මොනරු ඌරු නාස්ති කරලා දානවා. ගොවියට වින කරනවා. ඒ ගොවි නිෂ්පාදනය අද දරා ගන්න බැරි තරමට අපේ රටේ ගොවි ජනතාව මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. රටේම 30%ක් මේ විදිහට මේ කුචි භෝග එළවලු භෝග
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලය.
අපේ මහනුවර දිස්ත්‍රික්කයේ 40% මේ රිලවුන් නිසා මේ සතුන් නිසා අද භෝග වලට අත්විඳි ඉරණම ඉතාම කනගාටුදායකයි. අපි පුංචි කාලේ අපිට මතකයි නුවර හිරව් බලන්න අපි යන්නේ උඩවත්ත කැලේ. ඔය උඩවත්ත කැලේ විතරයි හිටියේ. අද මානුව දිස්ත්‍රික්කේ නැති ගමක් නැහැ. රිලවුත් ඉන්නවා, මොරරුත් ඉන්නවා, ඌරුත් ඉන්නවා, මේ ඔක්කොම ඉන්නවා. ඉතින් මේවට කෑ ගහන කීප දෙනෙක් ඉන්නවා. ඔය පරිසරට ආදරේ කිය කෑ ගහන පිටරටින් ඩයස්පෝරාවෙන් එන්ජිඕ කාර්යයන්ගෙන් ඩොලර් ගන්න මේ කීප දෙනෙක් මේකට කෑ ගහනවා. අපි ඇයට කියනවා මේ හිරව් ආරක්ෂා කරන්න බැයි නම් මේ ඉන්න ලක්ෂ 30ක් ඉන්න මේ රිලව් තමන්ගේ ගෙදරට ගිහින් තියාගන්න. ගෙදර ගිහලා තියාගෙන අන්න ආරක්ෂා කරන්න. අන්න ඒකට අපි කැමති. නැත්තම් චීනයේ නෙවෙයි තුත්තකුඩියට හරි යවල මේ රටේ ගොවියෝ ආරක්ෂා කරන්න ඕනේ කියන එකයි මගේ මතය. මොකද ඒක අපි හොඳට දන්නවා. මේ ගම්බද මිනිස්සු හැටියට මේ සතුන්ගෙන් වෙන හානිය අපි වෙන කාටවත් වඩා හොඳින්ම දන්නවා. ඉතින් ලක්ෂ 30ක් මේ ලක්ෂ 30ක් ඉන්න රිලව් මේ ඉස්සරම ඉල්ලන්නේ චීනයේ පුජ්‍යලික සමාගම් වලට සත්ව උද්‍යාන වලට. සත්ව උද්‍යාන 1000ක් විතර තියෙනවා. ඉතින් මේක දීපුවාම අපි මරන්න දෙනව නෙවෙයිනේ. මරන්න කියලා කියන්නේත් නැහැ. අපි දැක්කා මාධ්‍ය තුලින් අර පරණ චිත්‍රපටයක වීඩියෝ එකක් පෙන්වනවා මේ රිලවුන්ගේ මොලේ කන්න තමයි අරන් යන්නේ කියලා. හැබැයි රිලවුන්ගේ මොලේ කන්න නෙවෙයි අරන් යන්නේ. හැබැයි අපේ මොලේ මේ කියන සමහර පරිසර වේදියෝ කන්න බලනවා. ඒ නිසා අපේ රටට වින කරන කිසි දෙයකට අපි කැමති වෙන්නේ නැහැ. නමුත් මේ රිලා ප්‍රශ්නේ අපි මේ විදිහට හරි විසඳ ගන්න ඕන. මේක රටේ ජනතාව මම දන්නා ගොවි ජනතාව 90%ක් කැමති මේ ප්‍රශ්නේ විසඳනවාට. මේ 5%ක් 10%ක් වාගේ සුළු පිරිසක් තමයි මේ පිළිබඳව විරුද්ධ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඒ අයට අපි කියනවා හටක් හැටියට මේ වෙලාවේ
ඔබතුමයි කාලය අවසන්.
ඔව් මේ වෙලාවේ හිස ඔසවන්න දකින රටක් හැටියට කුෂිකාර්ම රටක් හැටියට අපිට රට ඉදිරියට ගෙන යන්න අපේ ජනාධිපතිතුමා අධ්‍යක්ෂ ඇති නායකයෙක් හැටියට එතුමා දැඩි මැදිහත් වීම මත ජාත්‍යන්තරයේ තියෙන එතුමාට තියෙන පිළිගැනීම මත එතුමා පුළුවන් ඉක්මනින් මේ මුදල් අපිට ලබා දුන්නා. ඒකෙන් යම් සහන රසක් ගම්බද ජනතාවට ලැබුණා. අපි දන්නා පහුගිය කාලේ ඉන්ධන ගොවියන්ට ඉන්ධන නොමිලේ දුන්නා, පොහොර ටික නැවත නොමිලේ දුන්නා, පාසල් පොත් ටික දුන්නා, සහල් සහනාධාරයක් දුන්නා. මොකද ගොවියන්ට
අවසන්
කරගන්න ගන්නවත් බැරුව හිටියේ. ඒ සහනාධාර දුන්නා. අපි සහනාධාර වලින් යැපෙන ජාතියක් වෙන්න කියනවා නෙවෙයි මං. නමුත් දැන් දෙවෙනි වටයත් මම හිතන්නේ අපි මුදල් රාජ්‍ය ඇමතුමා වොෂින්ටන් ගිහිල්ලා මේ පිළිබඳව කතා කරලා අපිට මේ මුදලු දෙවෙනි වටේ ලැබුණාම දැන් අපේ රුපියල උඩට ගිහිල්ලා තියෙනවා ඩොලර් එකක් 15 දාලා තියෙනවා ඒ වාසිය ජනතාවට විදිර ලැබෙයි කියලා ප්‍රකාශ කරමින් මට කාල වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි මයි කතාව අවසන්
බොහොම ස්තුති කරමු මන්තුමා මීළඟට ගරු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා
සභකේ සලමතාන් කෙන්ද්‍ර தலைவர் அவர்களே இன்று இந்த நாட்டினுடைய சர்வதேச நாணய நிதியம் இலங்கைக்கு உதவி செய்திருக்கின்ற இந்த நேரத்திலே அந்த அதனால் ஏற்படுகின்ற நன்மை அதனால் ஏற்படுகின்ற பிரச்சனை எவ்வாறு இருக்கப் போகின்றது என்பதை பற்றி தான் இந்த மூன்று நாள் விவாதம் இன்று ஆரம்பிக்கப்பட்டிருக்கின்றது ஆகவே எதிர்க்கட்சி என்ற அடிப்படையிலே நாங்கள் சர்வதேச நாணயம் இந்த நாட்டுக்கு வருவதை வரவேற்கின்றோம் இது இன்று நேற்றல்ல கிட்டத்தட்ட 2020-21 ஆண்டுகளிலே நாங்கள் சொன்னோம் அந்த நேரத்திலே இலங்கையினுடைய நிலைமை மோசமாக போய்கொண்டிருக்கின்றது இதை தடுப்பதற்காக கட்டாயம் சர்வதேச நிதியத்திற்கு போக வேண்டும் போனால் மட்டுமே இலங்கையை நிதி பற்றாக்குறையை காப்பாற்ற முடியும் என்ற அடிப்படையிலே நாங்கள் சொல்லியிருந்தோம் ஆனால் அன்று ஆட்சியிலே இருந்தவர்கள் கௌரவ ஜனாதிபதியாக இருந்தால் என்ன மத்திய வங்கி ஆளுநர் திரு கப்ரால் அதே போல நிதியமைச்சராக இருந்த கௌரவ பெசில் ராஜபக்ச போன்றவர்கள் இதெல்லாம் தேவையில்லாத விஷயம் நாங்கள் எங்கள் நாட்டில் உள்ள பிரச்சனையை நாங்களே தீர்த்துக் கொள்வோம் எங்களுக்கு பணம் இருக்கின்றது என்று வாய்ஸ் அவுடாலாக பேசி இந்த நாட்டை வங்குரோத்து நிலைக்கு கொண்டு போகக்கூடிய ஒரு சூழ்நிலையை ஏற்படுத்தியிருந்தார்கள் ஆகவே ஏதோ ஒரு வகையிலே இன்று ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதியாக வந்திருக்கின்றார் அவர் வந்த பிறகு இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டியெழுப்ப வேண்டும் என்ற அடிப்படையிலே அவர் சர்வதேசங்களுடன் தொடர்பு கொண்டு இந்த சர்வதேச நாணய நிதியம் இலங்கைக்கு உதவி செய்கின்ற இந்த நேரத்திலே அந்த நிதியை கொண்டு வருவதற்கான திட்டத்தின் பொழுது சர்வதேச நிதியத்தினுடைய ஏற்படுத்தி கொண்ட ஒப்பந்தங்கள் பற்றி நாங்கள் சற்று விவாதிப்பதற்காகத்தான் இந்த விவாதம் இன்று ஏற்பட்டிருக்கின்றது அதாவது சர்வதேச நாணய நிதியம் இது இலங்கைக்கு புதிதல்ல கிட்டத்தட்ட 17 முறை இவ்வாறான வசதிகளை கொடுத்து இலங்கைக்கு உதவி செய்கின்ற நிலையை எடுத்துக்கொண்டாலும் இந்த முறை இலங்கையினுடைய நிலைமை வீழ்ந்த நிலையிலே அது கொடுத்திருக்கின்ற காரணத்தினால் மிக அதிகமான நிபந்தனைகளை இலங்கைக்கு வைத்திருக்கின்றது என்றுதான் நாங்கள் சொல்லலாம் இலங்கையிலே இன்று இந்த நிதி நிலைமை மோசமாவதற்கு காரணம் இலங்கையிலே ஏற்பட்டிருக்கின்ற அரசியல் ஸ்திரமின்மை அதே போல நாட்டிலே மிகவும் மோசமாக ஆன்டி கரப்ஷன் என்று சொல்லப்படுகின்ற மோசமான நிலைமை அதே போல நாட்டிலே அதிகமான பொருளாதாரத்தை வீணடிக்கின்ற ஒரு நிலைமைதான் நாங்கள் காணப்படுகின்றது ஆகவே பல நிறுவனங்கள் இன்று நட்டத்திலே இயங்குகின்ற ஒரு நிலையிலே இருக்கின்றது ஆகவே நட்டத்திலே இயங்கினாலும் பரவாயில்ல அவர்களுக்கு அதிகமான சம்பளத்தை கொடுத்து அவர்களை ஊக்குவித்து அவர்களுக்கு வசதி வாய்ப்புகளை கொடுக்கின்ற ஒரு சூழ்நிலை தான் இன்று இருந்திருக்கின்றது ஆகவே இவ்வாறான நிறுவனங்களை மறுசீரமைக்க வேண்டும் கடன் உள்ளவர்களை மறுசீரமைத்து அதை ஒன்று இந்த நாட்டிற்கு ஏனைய நாட்டுகளோடு தொடர்பு கொண்டு ஜாயிண்ட் வெஞ்சர்ல செய்யணும் அல்லது அதை விற்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் என்ற அடிப்படையிலே இப்பொழுது பல்வேறு மாற்று நடவடிக்கைகள் இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது இன்னொரு விஷயம் நாங்கள் சொல்ல வேண்டும் ஸ்மால் அண்ட் மீடியம் என்டர்பிரைசஸ் அதாவது சிறு நடுத்தர வியாபாரிகள் இன்று மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றார்கள் ஏனென்றால் அவர்களுடைய சிறு சிறு தொழில்கள் ஆரம்பிக்கப்பொழுது பேங்க் வங்கியிலே கடன் வாங்குவது ஒரு சம்பிரதாயம் ஆகவே வங்கி கடன் இன்று 30% 29% 28% அதிகரிக்கின்றது காரணமாக இருப்பதனால் அவர்களை வாங்கி அந்த தொழில்களை செய்வதற்கான நிலை மோசமாக இருக்கின்றது அதே போல எலக்ட்ரிசிட்டி பில் அதாவது மின்சார பட்டியல் இன்று அதிகரிக்கப்பட்டதன் காரணமாக அவர்களுக்கு மின்சாரத்தில் பாதிக்கப்பட்டு அதிகமான மின்சார பட்டியலை செலுத்த வேண்டிய சூழ்நிலை இருக்கின்றது அதே போல இன்று வேலையாட்கள் அமர்த்தும் பொழுது வேலையாட்களுக்கு கொடுக்க வேண்டிய வேதனங்களும் அதிகரிக்கப்பட்டிருக்கின்றது ஆகவே இவ்வாறு பல்வேறு சுமைகளை தாங்கி இந்த சிறு தொழில் செய்கின்ற சிறு நடுத்தர செய்கின்ற தொழிலதிபர்கள் இன்று அந்த தொழிலை விட்டுவிட்டார்கள் ஆகவே விட்டுவிட்டதன் காரணமாக இன்று பல்லாயிரக்கணக்கான பேருக்கு வேலை இல்லாத ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே நாங்கள் IMF வந்து நாங்கள் இதெல்லாம் செய்கின்றோம் என்று சொன்னாலும் கூட வேலை இல்லாத பிரச்சனை ஒரு நாட்டிலே ஏற்படும் பொழுது அது மிக பாதகமான ஒரு சூழ்நிலையை அந்த மக்களுக்கு உருவாக்கும். ஆகவே அவ்வாறான இருக்கின்ற மக்களுக்கு இப்பொழுது அரசாங்கம் திட்டமிடுகின்றது சில நிவாரணங்களை கொடுப்பதற்காக, நிவாரண பொதிகள் கொடுத்து அவர்களை ஊக்குவிப்பதற்கோ அல்லது அவர்களுடைய வாழ்க்கையை நடத்துவதற்கான விஷயங்களை செய்வதற்கு இப்பொழுது அரசாங்கம் திட்டமிட்டு 3 கட்டங்களாக செய்வதற்கு நடவடிக்கை எடுத்து வருகின்றது. 14,000, அதே போல 5,000, அதுக்கு கீழே உள்ளவர்களுக்கு அரிசி கொடுப்பது போன்ற பல்வேறு திட்டங்களை அரசாங்கம் செய்கின்றது உலக வங்கியினுடைய ஆதரவோடு. அதை நாங்கள் வரவேற்கும் இல்லை என்று சொல்லவில்லை. ஆனால் இந்த IMF காலத்திலும் சரி, இந்த கோவிட் காலத்திலும் சரி, அதற்கு பிறகு இலங்கையுடைய பொருளாதாரம் வீழ்ந்த காலத்திலும் சரி, மக்களுக்கு அந்நிய செலவாணியை உருவாக்கக்கூடிய ஒரு சமூகம் என்றால் அது மலையக பெருந்தோட்ட தொழிலாளர்கள் சமூகம் என்பதை நாங்கள் மறக்க முடியாது. ஆகவே அந்த சமூகத்திலே வாழ்கின்றவர்கள் இன்று 1,000 ரூபாய் சம்பளத்திலே இந்த நாட்டினுடைய பொருட்கள் விலை அதிகரித்ததன் காரணமாக தங்கள் பொருளாதாரத்தை இழக்கக்கூடிய சூழ்நிலையில் அவர்களும் இருக்கின்றார்கள். வாழ்க்கையை தொலைக்கக்கூடிய ஒரு சூழ்நிலையிலே இருக்கின்றார்கள். ஆகவே அந்த மக்களுக்கும் இந்த நிவாரண பொதி சேர வேண்டும் என்பதே எங்களுடைய கருத்தாக இருக்கின்றது. கௌரவ சேரசிங்க அமைச்சர் அவர்களே இங்கு இருக்கின்றார், நீங்கள் இதையும் பற்றி சிந்திக்க வேண்டும். அதாவது ஏனைய மக்களுக்கு நிவாரணங்கள் கொடுப்பதற்கு நீங்கள் செய்கின்ற அதே நேரத்தில் தோட்ட தொழிலாளர்களுக்கும் இந்த நிவாரணம் போய் சேரக்கூடிய வசதிகளை நீங்கள் செய்ய வேண்டும் என்பதை நான் உங்களை அன்பாக கேட்டுக்கொள்கின்றேன். ஏனென்றால் உங்கள் கையில் தான் இன்று ராஜாங்க நிதியமைச்சர் இருக்கின்றது, நீங்கள் தீர்மானிக்கின்ற ஒரு அமைச்சராக இருக்கின்றீர்கள். ஆகவே இந்த தீர்மானத்தை எடுக்க வேண்டும் என்பதை நாங்கள் மிக அன்புடன் கேட்டுக்கொள்கிறோம். கிட்டத்தட்ட 57.3% பெருந்தோட்ட மக்கள் இன்று வறுமை கோட்டில், அதாவது அவர்களுடைய வருமானம் கீழே விழுந்திருக்கின்றது என்றுதான் இன்று கணக்கீடு செய்யப்பட்டிருக்கின்றது. ஆகவே நீங்கள் 20 லட்சம் பேருக்கு இப்பொழுது கொடுக்கின்ற இந்த நிவாரணம் பெருந்தோட்ட மக்களுக்கும் போய் சேர வேண்டும், அவர்களுடைய வாழ்க்கையும் அதிகரிக்கப்பட வேண்டும். அவர்கள் வாழ்க்கை அதிகரித்தால் மட்டுமே இந்த நாட்டினுடைய தேயிலை ஏற்றுமதி அதிகரிக்கப்படும், தேயிலை ஏற்றுமதி பொருளாதாரத்தை மீண்டும் வளர்ப்பதற்கு ஒரு சந்தர்ப்பத்தை உண்டாக்கும் என்பதை நான் இந்த நேரத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நாட்டினுடைய IMF வருவதை நாங்கள் இந்த விதமான ஆட்சியமையும் இல்லை, அது நிச்சயமாக வர வேண்டும், அதை நாங்கள் வரவேற்கின்றோம் என்பதை சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பூமிஸ்ரீ கரு மந்தமா மீலங்கட்ட கரு சாந்த பண்டார மாத்தமா அபத்து மாட்டு வினாடி தாஹத் மத்தமா ஜெயந்த் சேமசிங்க மத்தமா
கரு முலாசன் மத்துமணி மந்தோ மதுக்கரப்பு காரணே ஒபத்துமா மதுக்கரப்பு காரணே கவத்தாவுக்கு மம நோடிலே டிஸ்ட்ரிக்ட்லே கந்துமா சாக்சா கர விசேஷன்மே சகனாதார லபென சஹா லபென சுதுசுகான் தியனாய தோரா கணிமேதி கிசுது ஆகாம் பேதையா கெஹமனத்தம் பிரதேச பேதையாக நத்துவ அப்பி சாதாரணவ டிஸ்ட்ரிக்ட்லே கம்பருகே நாயகத்துவ அடுத்து சிது கரணுவா இத்தனதி விசேஷன்ம ஒபத்துமாலகி டிஸ்ட்ரிக்டே சஹா வத்துக்கரே ஆசிரித பிரதேச வல்ட்டு தின கிஹிப்பேக முகது அப்படி சமஹரதங்கல தக்கா மே லபிச்ச ஐதும் பத்திர பிரமாணே அடு வெலா திப்பா எதுகூட திசாபதி வரும் நெவத்த தின கிஹிப்பேக் தீர்கரலா ஐதும் பத்த நெவத்த கதவீமக் சிதுகரா எந்த அப்படி விசுவாச கரணும் அப்படி ஹெம பிரதேசக்கடம மே சாதாரணே கரான உப்பரிம உற்சாக தரணும் இது எத்தனை அம் கிசி கணே மகேரில தீனவானா ඔවුන්ට දැනටත් පුළුවන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ගිහිල්ලා ඒ ඉල්ලීම කරන්න. නමුත් මං හිතන්නේ නැහැ එහෙම තත්ත්වයක් තියෙනවා කියලා. ඔබතුමා කියන ප්‍රදේශවල දිසාපතිවරයාගේ මැදිහත්වීම මත දින කීපයක දීර්ඝ කරා ඒ අදුම්පත්ත කැදවීම.
ඔබ මිසගර මහත්මයා